Hatırı. Sri Lanka. Eti yadeshyak udesa pahandura. Nav Zealand's spur sangvidhanen.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළින කරන සී සරලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන් දයාබර ප්‍රිය මිතුරු මිතුරියනි, අදත් සිකුරාදා සැඳෑවේ නැවුම් අදහසක් අරගෙන අපි ගොඩ වෙනවා ඔබ යාලින්දයට. මෙම සීසර ලංකා 104.6 තරංග මාලාව ඔස්සේ Planet FM තුලින් ඔබ හා එකතු වෙන මම මනෝරි දැරණියගල මා සමග එකතු වෙනවා වෙනදා සුපුරුදු පරිදි අශංක දෙනියගේ සොහොයුරා. ඔබ දන්නවද මේ වෙලාවේ ඕක්ලන්ඩ් හා අපි මේ කතා කරන ප්‍රදේශයේ, ඒ කියන්නේ මවුන්ට් ඇල්බර්ට් කියන ප්‍රදේශයේ උෂ්ණත්වය අංශක 11යි. මේ උදෑසන එහි මිදිරි පාන්දර වෙනතෙක් මෙවැනිම සීතල දේශගුණයක් තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. නව සීලන්ත දකුණු ප්‍රාන්තයට සහ අපට කිට්ටු මවුන්ට් රුපේහු කියන ප්‍රදේශවලට හිම ඇදහැලෙන්නට පටන් අරගෙන ඔන්න අපිට සීත කාලය ඇවිල්ලා ගස්වල කොළ හැලෙන්නට පටන් අරගෙන මේ දිනවල පවතින වර්ෂාවත් එක්කම ගස්වල කොළ ඇදහැලෙනවා. අසන්නනේ, මතකයෙන් ඇතර යන්න ප්‍රථම ඔබට මතක් කරන්නට ඕනේ තවත් දෙයක්. හෙට අපිට තවත් වැසි දිනයක්, ඊට සූදානම් වෙන්න. වෙහික බායක් කුඩයක් අරන් යන්න. හොඳට කන් වහගෙන, බෙල්ල වහගෙන, යටිපතුල් වහගන්න, වග බලාගන්න කියලා මේ දේශගුණයට හුරු පුරුදු අය එදා ඉඳලම කියනවා, මං අහලා තියෙනවා. මොකද දේශගුණික ලක්ෂණයන් වෙනස් කරන්නේ හුළඟෙන්. ඔබ දන්නව නේද, මේ හමා යන හුළඟත් එක්ක තමයි අපි අසනීප වෙන්නේ කියලා. අද ඔබට ගෙන එන්නට හොයාගත්ත සිංහල කලා ශාස්ත්‍රයේ දුර ඈත අතීතයේ, ඒ කියන්නේ 1800 ගණන් වල ඉඳලා පැවතෙන සිංහල උරුමයක් ගැන. ඔබ අහලා ඇති නාඩගම්, නූර්ති, කෝලම්, නව නාට්‍ය පිළිබඳව. ඔබ දන්නවද මේවා? මේ හා සමග ඉතිහාසයේ වසර 100කටත් වැඩි දුරකට දිව යනවා. අද නව නාට්‍ය කලාවත් එක්ක ඔබ වේදිකා නාට්‍ය රස විඳ ඇති. අපි කතා කරන්නට යන්නේ නව නාට්‍ය කලාව ගැන නන් නෙමෙයි. එදා නාඩගම් සහ නූති කලාව ගැන අපිට හිතුණා ඒ මතක් කරන්නට. ඒ නූති සහ නාඩගම් පිළිබඳව කතා කරනකොට ඉන්දියානු ආභාෂය අපිට ලැබුණු හැටි, පර්සියානු ආභාෂය ලැබුණු හැටි අපි හිතුවා ඔබට මතක් කරලා දෙන්නට.
වගේ අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විශේෂයෙන්ම අපේ සිංහල සංගීතයට නැතුවම බැරි කොටසක් වුණු ඒ සම්ප්‍රදායික කෝලම් නෘත්‍ය නාඩගම් සහ නව නාට්‍ය කියන ඒ සුවිශේෂිත වූ නාට්‍ය ශෛලීන් අතුරෙන් විශේෂයෙන්ම නාඩගම් නෘත්‍ය කියන කොටස් දෙක පිළිබඳව මියුසික් සංගීතමය විග්‍රහයක් පිළිබඳව පිටි කතා බහ කරන්නටයි අපි අද සැරසෙන්නේ. ඉතින් ඇත්තටම ඔබ මීට මොහොතකට පෙර ඒ සවන් දුන්නු ගීතය උත්තමවන් ලොව පතලා නිශ්ශංක දිද්දනිය මහත්මයා ගායනා කරන ඒ ගීතය. ඉතින් අපි එතනින්ම පටන් ගත්තොත් මොනෝරි දන්නවද මේ ගීතය ආවේ කොතනින්ද කියලා? ඇත්තටම මේක ජොහානා කියන නාඩගම. මම දන්නේ මීට වසර 100කට අධික කාලයක්
ඉතිහාසයක්
තියෙන නාඩගමක්. ඔව්. ඉතින් ඇත්තටම ඒ කාලේ මම හිතන්නේ නැහැ මේක ඉතරම් ප්‍රචලිත නාඩගමක් වුණා කියලා. නමුත් නිශ්ශංක දිද්දනිය මහත්මයා ගායනා කරාට පස්සේ තමයි ඇත්තටම දැනට අපි මේ සින්දුක ඔරිජිනල් එක කියලා දෙයක් මේක නැහැ ඇත්තටම
මූලික අනුවාදන මොනවාක්වත්ම
හොයාගන්නට නැහැ මේ ගීතේ. නිශංග දිද්දනේ මහත්මයා ගායනා කරන මේ ගීතය පමණයි අපට දැනට ඉතුරුලා තියෙන්නේ. ඉතින් තමයි රසණිනේ. ඉතින් සීසර් ලංකා ඔසේ අපි ඔබට පසුගිය වාර කිහිපය තුළ විවිධාකාරයේ ජනගී රාගාශ්‍රිත ගී ඒ ආකාරයේ ගීත ඉදිරිපත් කරා. ඉතින් මම හිතනවා මේ වැඩසටහනත් ඔබට අලුත් අපූර්ව අත්දැකීමක් වෙයි කියලා. ඉතින් මොනරි නාඩගම් සහ නෘත්‍ය මොකද හිතන්නේ? මම හිතන්නේ ඔබ හොඳ පූර්විකාවක් දුන්නා අපිට මේ නාඩගම් සහ නෘත්‍ය වලට ඉන්දියානු ආභාෂයක් ලැබුණා කියලා. ඉතින් ඇත්තටම ඊට පෙරාතුව අපි ගත්තොත් ඔබ කිව්ව ආකාරයට විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආභාෂය තමයි නාඩගම් වලට තියෙන්නේ, වැඩිපුරම තියෙන්නේ. ඔබ දන්නවද මනෝරි මේ නාඩගම් ඉතිහාසය මේක කොහොමද පටන් ගත්තේ කියලා?
මමත් කැමති හුඟක් දුරට විස්තර දැනගන්න.
ඔව්, ඇත්තටම නාඩගම් කියන්නේ මේ සංගීතමය නාට්‍යයක් නොවේ. මේක සාමාන්‍ය නාට්‍යයක්.
මම අහලා තියෙන විදිහට ඒ කාලේ ඒ තරම්ම සංගීතයේ තැනක් තිබුණේ නැහැ. මිනිසුන්ට රස විඳින්න ඒ තරම්ම සංගීතය කියන එක, ගායනයේ වාදනයේ කියන එක ඒ තරම් ඉහළ තැනක අපේ රටේ තිබුණේ නැහැ කලාව තුළ.
ඔව්, ඔබ හරි. ඇත්තටම නාඩගම් කියන මේ නාට්‍ය කලාව ආවේ දකුණු ඉන්දියාවෙන්. දකුණු ඉන්දියාවේ තිබුණු ප්‍රචලිත ද්‍රවිඩ නාට්‍ය වල අනුසාරයෙන් තමයි මෙම නාඩගම් ඇති වුණේ. ඇත්තටම දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආපු එම වාද්‍ය නර්තන ශිල්පීන් තමයි ගොඩක්ම මෙහි ලංකාවේ මෙම නාඩගම් පැවැත්වුවේ. මේ අතරතුරේදී ඔබ දන්නවද පිලිප්පි සිඤ්ඤෝ? පිලිප්පු හලාවත මීගමුව ප්‍රදේශයේ ජීවත් වුණු පිලිප්පු සිඤ්ඤෝ 1770 මම කියන්නේ සෑහෙන ඉතිහාසයක් තියෙන නාට්‍ය ශෛලිය. 1770 මේ පිලිප්පු සිඤ්ඤෝ මහත්මයා තමයි මෙම නාඩගම් කලාව ලංකාවට හරියන විදිහට සිංහල නාඩගම් කියන එක පටන් ගත්තේ. ඉතින් එතකොට අපිට අමතක කරන්න බෑ පේදුරු හේවා.
පේදුරු හේවා.
ඔහු තමයි බොහොමයක් ද්‍රවිඩ නාට්‍ය සිංහල බවට පරිවර්තනය කරේ. ඉතින් මේ ආකාරයෙන් පරිවර්තනය කරපු පළමු සිංහල නාඩගම තමයි හරිශ්චන්ද්‍ර. ඉතින් එතනින් ආරම්භුණු ඒ හරිශ්චන්ද්‍ර නාඩගමෙන් ආරම්භුණු එම නාඩගම් කලාව කාලයාගේ ඇවෑමෙන් නෘත්‍ය බවට පත් වුණා.
ඔව්, එතනදී මම දැක්ක වෙනසක්. මොකද නෘත්‍ය බවට පත් වෙනකොට අපේ සංගීතය දකුණු ඉන්දියානු ආභාෂයෙන් ආපු සංගීතය ටිකෙන් ටික වෙනස් වෙන්නට පටන් ගත්තා. එතකොට ඒ කාලේ වෙනකොට නෘත්‍ය ඉදිරියට එනකොට සංගීතය වෙනස් වෙනවා කියලා කියන්නේ තවත් රටක ආභාෂයක් අපිට එතනදී එකතු වුණා. පර්සියානු කියන රටේ ආභාෂය අපිට ලැබුණා. ඒ වෙනකොට ඔබ දන්නවද නාඩගම් කියන එක තවත් පැත්තකින් බැලුවහම මිනිසුන් ඔක්කොම වැඩපළ අහවර කළා, එක තැනකට එකතු වෙලා ගමක එලිමහන් රංගයක එලිමහන් පිටියක රැයක් එලි වෙන තුරා මේක ලොකු කාල වේලාවක් වියදම් කළා, කාල වේලාවක් යොදලා බලන්නට තිබිච්ච දෙයක්.
ඇත්තටම රැයක් පමණක් නෙමෙයි, සමහරක් නාඩගම් තිබිලා තියෙනවා දින 3-4 එක දිගට.
ඔව්, ඒක ලොකු කාලයක්. ඒගොල්ලන් ජීවන වෘත්තීන් එක්කලා බැලුවහම ලොකු කාලයක් ඒගොල්ලන්ට යොදවන්න වෙනවා ඒකට.
ඔව්, හැබැයි ඒ කාලේ හිටපු මිනිස්සුන්ට විනෝදාස්වේ සඳහා තිබුණු ප්‍රධාන මාධ්‍යයක් මෙය වෙලා තියෙනවා. මොකද ඒ කාලේ මිනිස්සුන්ට ගුවන් විදුලි රූපවාහිනිය යන්ත්‍ර නොමැති යුගයක්. ඉතින් ඔවුන්ට විනෝදාස්වේ සඳහා තිබුණු ප්‍රධාන මංගිය බඩ පත් වෙලා තිබුණ මෙම නාඩගම්. නමුත් එය හරි ඒකාකාරයි,
ඒකාකාරී දෙයක්.
ඒකට හේතුවක් තියෙනවා මනෝරි. මොකද දකුණු ඉන්දියානු සංගීතය කියන්නේ අපිට ඊතරම් රසවත් නොවුණු සංගීත ශෛලියක්. ඒ කියන්නේ ඔබ දන්න බොහොමයක් ද්‍රවිඩ ගීත. මෑත කාලයේදී ද්‍රවිඩ ගීත හොඳ ගීත තියෙනවා, රසවත් ගීත තියෙනවා. නමුත් ඉතිහාසයේ අපේ මේ නාඩගම් ශෛලිය ආරම්භ කරන කාලය බැලුවහම එම ද්‍රවිඩ ගීත ඊතරම් රසවත් ඒවා නෙමෙයි. බොහොම සීමිත ස්වර පරාසයක් ඇතුළත ගායනා කරපු වාදනය කරපු ගීත. ඒ වගේම ඔවුන් ප්‍රධාන වශයෙන්ම ගත්තපු අවනද්ද භාණ්ඩය තමයි මද්දලය. ඉතින් අපේ රටේ මිනිසුන්ට නම් මේක බොහොම අලුත් අත්දැකීමක්. මද්දලයක් ඔවුන් දැකලවත් තිබුණ නැහැ. ඉතින් මද්දලය වාදනය කරද්දී ඒ මෙහෙරි හඬක් තියෙනවා. නමුත් ඒ සංගීත රටාවන්, සංගීත නාද මාලාවන් හරිම ඒකාකාරයි. ඉතින්
නමුත් හොඳ ආරම්භයක් අපිට ලැබුණා.
අනිවාර්යයෙන්ම හොඳ ආරම්භයක්. නමුත් කාලයක් යනකොට අපට මේක
එකක් හරි
ඇති වුණා.
ඇතිවීමක් තියෙනවා.
ඉතින් මම කැමති ඇත්තටම මෙම අපේ මුල්ම සිංහල නාඩගම වුණු ඒ හරිස්චන්ද්‍ර කියන ඒ නාඩගමින් ගීතයක් ඔබට වාදනය කරවන්න. මේ බොහොම ප්‍රසිද්ධ ගීතයක්. මම හිතන්නේ ගීතය නම් හැමෝම වගේ දන්නව ඇති. මනෝරි ඔබත් මේ ගීතය අහලා ඇති.
අහලා බලමු අපිට පුදුම තිතේ මෙච්චර කාලයක් තිස්සේ අපි රස විඳිනවද
කියලා. ඔව් නමුත් මෙම ගීතයට මෙතරම් ඉතිහාසයක් තියෙනවා කියලා මම හිතන්නේ අපි කවුරුවත් දැනගෙන හිටියා කියලා. අපි බලමු මේක.
Ale banda magiramyavan Ale banda magiramyavan Ale banda magiramyavan Ale banda magiramyavan මල මගේ දෙකින් තල ඒ තුනි මල මගේ දෙකින් තල ආලේ බඳ මාගේ රම්‍යවන් ආලේ බඳ මාගේ රම්‍යවන් ආලේ බඳ මාගේ රම්‍යවන් ආලේ බඳ මාගේ රම්‍යවන් අවුරුදු සතක් දුකින මෙහෙවර කරමි මාම අවුරුදු සතක් දුකින මෙහෙවර කරමි මාම ගප්ලඳුන් මගේ ඇගේ රූපේ බොහෝ අගේ ගප්ලඳුන් මගේ ඇගේ රූපේ බොහෝ අගේ ආලෙවන්ද මාගේ රම්‍යවන් Ale danda magi ramyavan Ale danda magi ramyavan Ale danda magi ramyavan යන්නට ගමත මෙදීන මෞපියන් දකින ලෙසින යන්නට ගමත මෙදී මෞපියන් දකින ලෙසින බැගි ලෙසට දැන් ගෙන යාමි රසකැවුම් බැගි ලෙසට දැන් ගෙන යාමි රසකැවුම් ආලෙදන්ද මාගේ රම්‍යවන් ආලෙදන්ද මාගේ රම්‍යවන් ආලදන්ද මාගේ රම්‍යවන් ආලදන්ද මාගේ රම්‍යවන්
ප්‍රියසන්නනේ අපි කතා කරමින් හිටියේ නාඩගම් ශෛලිය පිළිබඳව. ඉතින් ඇත්තටම මෙම නාඩගම් ශෛලිය සහ නූර්ති පිළිබඳව කතා කරනකොට අපට හිතුණා මේ පිළිබඳව විද්වතෙක්ගෙන් ප්‍රවීණ සංගීතඥයෙක්ගෙන් මේ පිළිබඳව ඔහු දරන අදහස් මොනවද කියලා දැනගන්න. ඉතින් වාසනාවකට මෙම ප්‍රවීණ සංගීතඥයා මෙම සංගීතවේදියා සංගීත අධ්‍යක්ෂකවරයා මෙම නාඩගම්මා නූර්ති කලාවේ බෙහෙවින්ම දක්ෂකම් පාපු පුරෝගාමී පුද්ගලයෙක් කියලා කිව්වොත් නිවැරදි. ඔහු මුළු ශ්‍රී ලංකාවම මුළු ලෝකයේම හඳුන්වන දක්ෂ සංගීත ශිල්පියෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් නමින් කිව්වොත් නවරත්න ගමගේ. ඉතින් මම මේ අවස්ථාවේදී නවරත්න ගමගේ මහත්මයාව සජීවීව අපගේ මෙම සීසර් ලංකා වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. අයබෝන් නවරත්නයි.
අයබෝන් අසක.
ඉතින් නවරත්නයට ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වගේ වැඩසටහනකට බොහොම දුරකට ගවාගෙන සම්බන්ධ වෙලා ඔබතුමාගේ වටිනාම කාලය මේ වෙනුවෙන් මිඩංගු කරලා අපේ මෙම වැඩසටහනට සම්බන්ධ වුණාට. ඉතින් මම කැමති මේ දවස්වල නවරත්නයගේ වැඩසටහන කොහොමද අලුත් තොරතුරු මොනවද කියලා පොඩ්ඩක්
මේ දවස්වල අසංග ඇත්තරම මේ ජයලත් මනරත් මහත්මයාගේ වේදිකා නාට්‍යයක් ගණන් යනවා. මේ අපි කවුරුත් දන්න ආකිර කුරුසයාගේ චිත්‍රපටයක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු රසෝමාන් කියන එක. ඔව් වනලැබ කියලා තේමා යටතේ වේදිකා නාටකය. ඒක විශේෂම කියන්නුනේ සංගීතාත්මකව තමයි ඒකේ ඔය කිව් වගේ නූර්ති නාටකම් සහ විවිධ සංගීත සම්ප්‍රදායන් යටතේ තමයි නාට්‍ය පෙළගස්සලා තියෙන්නේ. ඒක ගීත රචනා ඔක්කොම රචනා කරේ ආචාර්ය රත්නසිරි විජේසිංහ. ආචාර්ය ජයලත් මනෝරත්න තමයි ඒක සම්පූර්ණම අධ්‍යක්ෂණය කරන්නේ. ඒකේ නර්තන අධ්‍යක්ෂණය කරන්නේ රයිබන්ද විද්‍යාපති මහත්මයා. මම හිතන්නේ මේ ඊයේත් අපි පුණේ වල නිරතලා හිටියා. ඊට අමතරව වේදිකා නාට්‍යයට අමතරව රජිනෝ ජයමාන් මහත්මයාගේ වලාකුළු දොරින් කියලා ටෙලි නාට්‍යයේ සංගීතය ඉවර කරා. අලුතෙන් සිනමා වේදී ජයන් චන්සිරි මහත්මයා ඔහුගේ නවතම සිනමා සඳහාමට ආරාධනය කරා. ඉතින් ඔය ඩිංග තමයි අසංක කියන්න තියෙන්නේ මෑතකදී.
ඇත්තටම මම හිතන්නේ ඉතාමත්ම කාර්යබහුල වෙලාවක තමයි අපි ඔබතුමාට මේ කරදර කරන්නේ. එහෙම නේද?
නෑ නෑ. ඒක නෑ. එහෙම මම සතුටක්. ඒ කියන්නේ ඇත්තටම ඔයත් මනෝරිත් අසංගත් මනෝරිත් ඔය කතා කරනකොට මට හිතුණා මේ අපි කතා කළ යුතුයි. මොකද මේ අද අවශ්‍යතාවයක් තියෙන යුගයක් කියලා මට හිතුණා. ලෝකෙට ලංකාවට දෙකටම යම් කිසි ආකාරයක මේ දැන් මීට කලින් ඔබලා ඔය මට ඇහුණා මේ හරිචන්ද නාටකමේ ගීත ගායනා මේ ගීත ප්‍රචාරය කරා. ඒකින්ද මට තේරෙනවා මේ කලාව පිළිබඳ තියෙන කැක්කුමක් තියෙන තැනකදී අනිවාර්යයෙන්ම අපි අපේ නිර්මාණාත්මක දායකත්වය අපේ අදහස් ඒවට ලබා දෙනවා. අපි
අනිවාර්යයෙන් බොහොමත් මගේ කරන ඔබතුමාගේ කතාව. ඉතින් ඇත්තටම නවරත්නයි මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මෙම ලංකාවේ මේ නාඩගම් නාට්‍ය එහෙම නැත්නම් ඊට පසු ආපු නූර්ති නාට්‍ය පොදුවේ මෙම ආරම්භය කොපමණක් පරණද? මම හිතන්නේ අපි සොයාගත් කරුණු අනුව වසර 100කට වඩා වැඩි. ඔබතුමාගේ අදහස් කොහොමද කියන්න?
අනිවාර්යෙන් එමයයි. ඔකේ මානික මූලාශ්‍රකරි මට මෙහෙම ඉදපත් කරන්න පුළුවන්. ඇත්තටම මේ පර්සියන් සංගීත සම්ප්‍රදාය කියන්නේ අරාබියේ ඉඳන් හරියට බැලුවොත් ඒ පැතිනම මේ ඉන්දියාවට ඇවිල්ලා මෙහෙම තමයි මේ පර්සියානු සංගීත සම්ප්‍රදායන් ව්‍යාප්ත වෙන්නේ. එක පැත්තකින් උර්දු සංගීතය, හින්දුස්ථාන සංගීතය, ගුජරාටි ඒ වගේ සංගීත සම්ප්‍රදායන් ඔස්සේ මේක මේ නාද මාලාව හරිම පුදුමා විදියට මේ මේ එක එකනාගේ අති මේ එක එක සංගීත ප්‍රදේශ වලට ඇත්තටම මේක ගමන් කරනවා. අපිටත් උනත් මේ තෙරකුත්තු ඒ කියන ආභාෂයටදී අපිට ලැබෙනවා ලංකාවේ අපිටත් ඒ හඬවල් අපිට ලැබෙනවා.
මම හිතන්නේ ද්‍රවිඩ ශෛලියක් නේද ඒක?
ඔව් ද්‍රවිඩ ශෛලියෙන් අපිට ලැබෙනවා. ඒක එක්තරා විදියට ක්‍රිස්තියානි බලපෑමකුත් ඒකට සම්බන්ධ වෙනවා. විවිධ මූලාශ්‍රවල හොයන්ගෙනකොට තියෙන එකට යම් කිසි ආකාරයක මේ පසන් කන්දාර වල තියෙන මං කිව්වේ ඒකයි. අර මුල්මන නාදමාලාව එක්තරා විදිහට හරියටම මේ විශාල දියදහරක් වගේ මේක තනින් දැනට හරියටම ගලා යනවා. ඒකේ ඥානය තමයි ගලා යන්නේ. එතකොට ඒ අපි අල්ලගන්නේ ඒකේ තියෙන මේ උපරිම වූ මේ නාදමාලාවන්. ඒ නාදමාලාවන් අපේ වෙස් උදාහරණයක් ඇරෙට විසන්තරේ අපි විසන්තර නාට්‍ය විසන්තර නාදමාලාව ගත්තොත් ඇත්තරම විසන්තර නාදමාල ඇත්තරම එක්තරා විට අපිට ඒක බලන්න එක පොඩි අරාබියට නිකන් ඒ අර ඒ වගේ පර්සියන් ඒ සංගීත සම්ප්‍රදායන් වලට මේ මේවා ගවේෂණය වෙමින් අපේ ශ්‍රී ලාංකික සංස්කෘතියට සඳහා සම්බන්ධ වෙන මේ අරක් තියෙනවා.
අපේ වැලපුම් ගී ආශ්‍රිතව
වැලපුම් ගී ආශ්‍රිත බැලුවොත් ඒව හැම එකක්ම මේ හරි මූලාශ්‍ර වෙලා අපි සොයාගෙන යනවා. කියන්නේ අපේ සංස්කෘතිය දෙනවා. ඉතින් මම හිතන්නේ නාටකම් නෘත්‍ය කිව්ව වගේම 1800 ගණන් වල එක පටන් අරගෙන ඒ වගේ අපේ මහත් විදියට ඒක අපි මේ දිනු කරගත්තා කියලා හිතනවා අපේ ඉන්න සංගීතවේදීන් විශේෂයෙන්ම. නාඩගම් ශිල්පියෙක් හැටියට ගුවන්විදුලියේ මට බී ශ්‍රේණියේ සමර්ථයක් තියෙනවා. මම ඒක එච්චර මේ බලාපොරොත්තු කරපු දෙයක් නෙවෙයි. මට මේ 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 නාදමාලවල් මුල් කාලේ ඇහෙනකොට මට හිතෙනවා මට අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඒ මට ගුවන්විදුලියේ ඒ ශිල්පී දායකත්වය ලැබුණා. ඊට පස්සේ මට තවත් වරමක් ලැබුණා මාචාර්ය ඉදිරි සරච්චන්ද්‍ර මාව තෝරගත්ත ඔහුගේ මුලින්ම තෝරගත්ත බවහඩතුරාවට. බවහඩතුරාව ලෝමහංස ප්‍රේමතෝ සිංහ බහව මනමේ මේ සඳහා මට වැඩ කරන්න ලැබුණා. එතකොට ඉතින් මට හිතුණා මේ මේ වෙයි තියෙන පොහොසත්කම මේ සංගීතයේ තියෙන විශාල පොහසත්කමක් තියෙනවා.
ඒ කියන්නේ මම හිතන්නේ අපි සංගීත අධ්‍යක්ෂකරෙක් විදියට ඔබව දැක්කත් ඔබ ඊට පෙර ආතුව බොහොම දක්ෂ නෘත්‍ය නාඩගම් ගීත ශිල්පියෙක් කියලා කිව්වොත් ගායක ශිල්පියෙක් මං හරිද?
ඔව්. ඔව් කළ ගායනා කළා නේද?
ඔව්. එද මම හිතන්නේ නම් මනෝරිය අපේ වැඩසටහනට ඉතාමත්ම උචිත පුද්ගලයා තමයි අපි අද මේ සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ වගේම නවරත්න මගේ තව ප්‍රශ්නයක් තියෙනවා ඔබට යොමු කරන්න. දැන් මෙම නෘත්‍ය නාඩගම් ශෛලියෙන් අපේ සිංහල සංගීතයට එහෙම නැත්නම් වර්තමානයේ තියෙන සංගීතයට යම් බලපෑමක් කරලා තියෙනවද, බලපෑමක් කිරීමින් පවතිනවද, මොකද්ද ඒ වගේ? ඒ කියන්නේ මම මේ පිළිබඳ ඔබගෙන් යම් කිසි ගැඹුරින් මම ඔබෙන් අහනවා, අපේ සිංහල සංගීතයට තදබල විදියට බලපෑමක් කරන්න සමත් වෙච්ච සංගීත ශෛලියක්ද මෙම නාට්‍යවල තිබුණේ?
අනිවාර්යයෙන්ම නූර්ති සංගීත ශෛලියත් නාඩගම් ගී සංගීත ශෛලියත් අපේ නිර්මාණකරු අතරේ අපුදු විදියට මුල් බැසගත්ත ඒ නාදමාලාවල මේ සරල හැම සංගීතඥයෙක්ම එක්ක මම වැඩ කළා තියෙනවා. උන් වාද්‍ය ශිල්පීත් එක්ක වැඩ කළා තියෙනවා. උන් එක්ක ගීත අනුහදන වෙලාවේ මම ඉඳලා තියෙනවා. උන් ගීත අනුහදුවාම උන් ප්‍රකාශ කරන දේවල් තියෙනවා. ඒ හැම එකම බැලුවොත් නාඩගම් නූර්ති වල තියෙන මූලික බලපෑම ඍජුවම ඔවුන්ගේ නාදමාලාවල තිබිලා තියෙනවා. ඇසල්ටන් පෙවරත්න වගේ සංගීතඥයෙක් ගත්තොත් අපිට තේරෙනවා. ඔස්ටි මුනිසිං වගේ සංගීතඥයෙක් ගත්තොත් තේරෙනවා. එතකොට සරත් දසනායක, ඕනි වීරසිංහ, මේ හැම කෙනෙම ආචාර්ය කේමදාසයන්, සෝමදාස ඇල්විට කියලා අපි හරියට මේගලන් මේ සංගීත කෘති අධ්‍යයනය කරනකොට අපිට හොඳටම තේරෙන දේ තමයි නූර්ති නාඩගම් ගී වලින් ඒගලන්ගේ සංගීත කෘති, විශේෂයෙන්ම ජෝතිපාල වගේ කෙනෙක් වුණත් උදාහරණ ගන්න පුළුවන් කෙනුම් කරන්නේ ඒ ශෛලීන් තිබිලා තියෙනවා. මම ඒක කියන්න ඕනේ අසංග, මම ජෝතිපාල පිළිබඳ යම් යම් කරුණු කරනා මේ හොයන් යනකොට මට කෙනෙක් කිව්වා මේ ජෝතිපාලගේ කටහඬට ජෝතිපාල නූර්ති මංගිස්සර අපි කතා කරපු වැලපුම් නාදමාලාවල ඔහු පූණේලා තියෙනවා. ඒ පූණුණේ හින්දා තමයි අපිට ඒක පේන්නේ නැහැ කෙලිම ඍජුව. ඒ පූණුවීම හින්දා තමයි ඔච්චර මේ හැඟීම් බර කටහඬක් ගොඩනැගිලා තියෙන්නේ. අපිට අසංග මෙහෙම කිව්වොත් දැන් අපේ රටේ බැලුවොත් මේ ගායන પરම්පරාව බැලුවොත් අපිට හිතන්න පුළුවන් දෙයක් තියෙන ඒකාකාරී බවක් නැහැනේ. හරිද? ඒ කියන්නේ මිල්ටන් මල්ලාජි සෙන්දු අහගෙන ජෝතිපාලගේ අහගෙන යනකොට ඒ දෙන්නගේ දෙවිදියක් වෙනවා. ඒ දෙන්නම අධ්‍යයනය කරගෙන අපි කොහොම අමරදේව සර් කියනකොට එක ශෛලියක්. විතරක් නෑ එක ශෛලිය. ඒකතොට මේ ශෛලීන් ගොඩක් එන්නේ හේතුව තමයි ඒකාකාරී බවෙන් මිදුනා වූ සංගීත සම්ප්‍රදාය නූර්ති නාඩගම් ජන මෙන්න මේවැයි මූලාශ්‍ර අපේ සංගීත પરම්පරාවවල සංස්කෘති වල හඬවල ඔවුන්ගේ නිර්මාණ තුළ මුල් බැසගත්තා.
ඔව් ඇත්තටම එතනදී මම හිතන්නේ නරනදී දැන් එම විවිධාකාර වූ විවිධත්වයක් තියෙන සංගීත ශෛලීන් අඳුනා ගැනීමත් එක්තරා අන්දමක දක්ෂතාවයක්. මොකද සංගීත ශිල්පියෙකුට මම හිතන්නේ සංගීත නිර්මාපකයෙකුට ඔබ වැනි සංගීත අධ්‍යක්ෂකවරයෙකුට මෙම නෘත්‍යවල එහෙම නැත්නම් නාඩගම්වල එහෙම නැත්නම් ජන ගීය එහෙමත් නැත්නම් රාගාශ්‍රිත ගීතයක තියෙනා වූ නාදමාලාවල තියෙනා වූ විවිධත්වයන් වෙනස්කම් කුමක්ද කියලා අවබෝධයක් තිබිය යුතුමයි. මම හිතන්නේ අපි කියන ඕනම දෙක බේසික්ස් කියලා. ඒ එහෙම දෙයක් නැත්තම් මම හිතන්නේ අපිට අමාරුයි අපහසුයි විවිධත්වයකින් යුක්ත වූ ගීතයක් ගීත කීපයක් එහෙම නිර්මාණය කරන්න. මම හිතන්නේ ඒක නිසා තමයි ඔබ කිව්වේ මිල්ටන් මල්ලවාරච්චිගේ වේවා, ජෝතිපාලගේ වේවා ගීත වලින් එකකටයක් වෙනස් කියලා. මම හිතන්නේ ඒක තමයි ප්‍රධානම කාරණය.
ප්‍රධාන හේතුව දැන් අපිට ඒවයි උදාහරණ සහිතව පෙන්වන්න පුළුවන්. දැන් ගුණාන්තරට ඒගලන් ඒ නූර්ති නාදගම් මේවේ තියෙන ඒ ගායනාවල තියෙන යම් යම් ලක්ෂණ ඒගලන්ගේ ගීතවල තනුවල ගායනා වේල තියෙනවා. ඒක තමයි අපි වේරියේෂන් කියලා කියන්නේ. අපි කියන්නේ මේ ගීතයක හැඩගන්න එක. දැන් අපි සරලවම හිතුවොත් සංගීත තේරෙන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ වාද්‍ය කණ්ඩායම හරි ප්‍රධාන පෙළේ හරි තරුණ අලුත් පරම්පරාවේ ගීතයක් තියෙනවා නම් ඔයා හිතන්ද අධ්‍යනය කළ බලන්නේ ඒකේ නූර්ති සංගීත සම්බන්ධ කොහේරි කෑල්ලක් තියෙන්න ඕනේ. එක්කෝ නාඩගම්, එක්කෝ ජන. ඔයි කො මොන ආකාරයෙන් මොන ටෙක්නික් පැත්තෙන් කතා කරත් මොන සෙල්ලම් දාගෙන ආවත් අපිට තේරෙනවා ඒ මූලාශ්‍රයට වැටිච්ච එක තමයි තරුණ පරම්පරාවේ උනත් එළියක් වෙලා
තියෙන්නේ.
ඒක හිතන්න ඕන දෙයක්. මේ රටක ඉන්නකොට තේරෙනවා මේ මුල් කෘති ගත්තොත් ඒගලන්ගේ ජනප්‍රිය වෙලා තියෙන අපිට කනට රැඳිලා තියෙන කෘති තියෙනවා නම් ඒවා නූර්ති නාඩගම් ජන සංගීතයේ ඇසුරු කරගත්තා වූ නාද ආභාෂයෙන් තමයි හැදිලා තියෙන්නේ.
ඒවගේ නවරත්න ම මෙහම ප්‍රශ්නයක් යවුත් දැම තාක්ෂණ දියුණුවත් සමඟ අපේ සම්ප්‍රදායක දේවල් ගොඩක් දෙවල් වැලිලලා යනවා. අපට ඇස් පනාපිටම පේනවා දේවල්. එතින් අපේ කලාව ගීතය නාට්‍ය නර්තනය හැම දේටමත් ඒක පොදුයි. ඉතින් ඔබතුමා කොහොමද දකින්නේ තාක්ෂණ දියුණුවත් එක්ක මෙම නාඩගම් හෝ නෘත්‍ය හෝ නවනාට්‍ය හෝ මෙම ගීතවල විකාශය වර්තමානය වෙනකොට මොන වගේ තැනකද තියෙන්නේ?
අපේ තාක්ෂණය ඇත්තරම අපේ තාක්ෂණය පාවිච්චි කරන ආකාරය ගොඩාක් දුරටම තියෙන ඇත්තරම සමාහලට විවේචනය නෙමෙයි. සමාහලට මේ අඩුපාඩු වහ ගැනීම සඳහා තමයි එක්තරා විදිහට අපි මේ තාක්ෂණය පිටපතන්නේ.
ඒක නොකිය බැරි වුණත් ඒක කියන්න වෙනව නේද?
ඔව්. ඔය කිනු කියන්නේ නේ. يعني සර ස්ථාන වලට යන්න නැත්නම් ඒ සර පිච් හදන්න.
ඔව්.
එහෙනම් එතකොට ටෙම්පෝ වගේ දේවල් හදන්න.
ඔව්.
එතකොට අපි අන්න එක කියන්නේ අපි දැන් අපි බැලුවොත් ලෝකයේ තියෙන ගේ කෘති හරි මොසාගේ හරි ස්ට්‍රයින්ස්ගේ හරි රවි සංකර්ගේ හරි බලන මුල් කෘති ඒ මුල් කෘති ඒ විදිහට ඒ තාක්ෂණයේ පීඩ පතලා ඒක ඒ විදිහට කරලා
තියෙනවා.
අපේ ලංකාවෙත් ඇත්තටම සිනමාවේ තියෙන බොහෝ ගීත ගත්තොත් වාදි ශිල්පීන් 40-50 කතර සෙල්ලම් කරලා
තියෙනවා.
මහ දැවැන්ත සංගීතඥයෝ
හරිද?
එතකොට ඔවුන් මේ තාක්ෂණයේ අරන්ගෙන තියෙන ඇත්තටම හැඟීමකට තාක්ෂණයෙන් අරන් තියෙන හැඟීමකට, ඒ කියන්නේ රසස්වාදනයක් පොදු ජනතාවට ඇති කිරීමට. මේ අද පොඩි අපිට වෙලා තියෙනවා පොඩි ඉරවිල්ලක අපි තියෙනවා පොදි ගත්තොත් අපි ඒක කතා කළ යුතු දෙයක්. අපි එක්තරා තැනක එක ටෝන් එක නිකන් එක කලර් එක එක රිද්ම එක තමයි අපි අද ඉරවිලා තියෙන්නේ. එතන ඒක තේරෙන සමාජලාට ඒක සාහිත්‍ය පක්ෂයේ එක පැත්තකින් නෑ, එක පැත්තකින් ප්‍රකාශන ශක්තිය එක්ස්ප්‍රෙෂන් කියන ඒවා ගොඩක් දුරට අඩුයි. එක පැත්තට මෙල්ඩියෝල තියෙන වේරියේෂන් අඩුයි. අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් අර තාක්ෂණය ගත්තොත් ඇත්තරම අපිට තාමත් අර අපි ඉස්සලා කතා කරා වගේ ඇත්තරම මේ අපේ තියෙන සංගීත මූලාශ්‍රවලින්ම තමයි මේක ගොඩ ගන්න පුළුවන්
එන්නේ.
ඉතින් මට හිතෙනවා එහෙම මේ ගොඩක් කතා කරන්න පුළුවන් කරුණු තියෙනවා. ලෝකේ ගත්තත් එහෙමයි දැන්. ලෝකේ ගත්තත් එහෙමයි දැන්. අපි හිතුවොත් රැල සංග්‍රහල සුප්‍රමේන් වගේ කෙනෙක් ඕන සමානට ඔගේ සඳුනට පාවිච්චි කරන්නේ ඇත්තරම මේ ඔය මේ බෙන්ගාලේ තියෙන ජනකීවල තියෙන නාදමාලාව මේ එහෙම තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේ මුල් කෘති වල තියෙන තාක්ෂණය වර්තමානයේදී අපි ඊට වඩා ලොකු හැඟීමකට යන්න තමයි පාවිච්චි කළ යුත්තේ කියන එක තමයි මගේ අදහස.
ඔව් දැන් වර්තමානයේ අපි අපේ ජනතාව දිහා බැලුවොත් ඒගොල්ලන්ට විනෝදාශ්‍රය කියන එකට එක එක මාධ්‍යන් තියෙනවා. එක එක ක්‍රම තියෙනවා. උපවාහිනිය, ගුවන් විදුලිය, අන්තර්ජාලය ඒ වගේ. නමුත් අතීතයේදී එහෙම තිබුණේ නැහැ. ඉතින් උන්ට තිබුණු සමහරට නාඩගම් හෝ නෘත්‍ය පමණයි උන්ට රසාස්වාදයකට තිබුණේ. ඉතින් දැන් මේ විකාශයේ වර්තමාන වෙනකොට අපේ සාමාන්‍ය ජනතාව කොහොමද මේ නෘත්‍ය නාඩගම් කලාව පිළිබඳව දකින්නේ කොහොමද? ඔබ සංගීතඥයෙක් විදිහට නිර්මාණ කටයුතුල යෙදෙනකොට ඔබට මම උදාහරණයක් විදිහට කියනවා නම් අලුත් ගීතයකට තනුවක් දාන්න කිව්වන් පස්සේ එම ගායකයා හෝ ගායිකාව ඔබෙන් අහනවද මට මෙන්න මේ වගේ නාද මාලාවක්? ඒ කියන්නේ දැනටත් එහෙම ලොකු ඉල්ලීමක් තියෙනවද අපේ ජනතාවගෙන්?
අනිවාර්යයෙන්ම බොහෝ දුරට තියෙනවා. බොහෝ දුරට තියෙන නැත්නම් දැන් මේ අපි නිර්මාණ කරනකොට අපි සමාජයට දැන් ඔය උරුට්ටු ගායනයක් ඔය වගේ තියෙනවා. නාටකම් කියවල තියෙන උරුට්ටු ගායනයක් තියෙනවා. එතකොට අපිට සමහර අපි සින්දු හදගෙනකොට අපිට සමහරට ගායකයන්ට දැන් අපි කියනවා මෙන්න මේ වගේ ඇඩේකින් මේකේ මේ අලංකාරය ගමු කියලා.
ඒක
නම් ඒකට කැමති වෙනවා. දැන් මම මෙතන නෙමෙයි තව ඒ වගේ නිර්මාණ කරපු අය කියලා. දැන් මම රොඩ්නි වර්ණකුල්ල කරා අර යමියන්ට දැන් මම හර රාජ තරිතේ රූපදා මෙවන් හර සේනාද විගසේ. දැන් ඒගලන්ට කියනවා මෙන්න මේ වගේ ගීතයක් මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එතකොට ඒකලම් කැමති වෙනවා ඒකල කටහඬ. දැන් රම රශ්මි සංගීතයයි WDR සිංගට ඒ කරා ඔය ඒක මම පාවිච්චි කරා ඉලෙක්ට්‍රික් ඩ්‍රම් එකයි මද්දලේ. වලකුළු පෙලින් බසින් ඇවිත් මල් ගැබේ නිදන්න සඳ අන්න ඒ වගේ තැන් වල ගන්නකොට අපි ඒගලන්ට කියනවා මේ මේ ඒක මෙන්න මෙතන මේක නාටකම් ගී ආකෘ මේ සරලටාක මෙන්න මික්ස් කරමු කියලා. එතකොට ඒගලන් ඒකට කැමති වෙනවා. අනිත් එක තමයි අපි අදත් අපි බය වෙතු නැහැ මේ අපේ තියෙන මං හිතන්නේ මේ අපේ රටේ ඒක මම දනගෙන ඒක අධ්‍යාපනය ක්‍රමේ ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ. මම ඒක මේ ලංකාවෙත් කතා කරලා පිටරට ගිය වෙලාවෙත් මම ඒව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. අපි බැලුවොත් ලංකාවේ ගම් හැම ගමකම හැම නගරයකම සෙනසුරාද සිකුරාද සෙනසුරා ඉරිදා මේ දවස් තුනේම ලංකාවේ හැමතැනම නාට්‍ය දිනේ. කිසිම නළුවෙක් අය ඒකට නාට්‍ය දිනනවා කියලා කියන්නේ මොකද්ද? මනවේ සිංහ බාහුව එක පැත්තෙන් පෙන්නනවා, නරිබෑන එක පැත්තකින් පෙන්නනවා, අනිත් අලුත් පරම්පරාවේ නාට්‍යවල තියෙන ජන සංගීතයේ නූර්ති නාටකම් ආශ්‍රිත නාට්‍ය අපේ ලංකාවේ පුරාම මේක පැතිරිමින්
තියෙන්නේ.
අපේ නිර්මාණවලත් පැතිරිමින් තියෙන්නේ. මේක තේරුම් ගන්න බැරි මේ තරහ විදිහට මේ මාධ්‍ය හදනවා. මේක මේ තරුණ කියන කතන්දරයන්නේ තියෙන්නේ.
ඔව්.
ඉස්සලේම නෙමෙයි මේක මහා පොදු රසිකත්වයක් තියෙන අපේ රටේ බැලුවොත්. පොදු රසිකත්වයක තමයි නිර්මාණ දායකල තියෙන්නේ. මේ අද අපේ වැරදි ඕගලන්ට මගේ නසඟකට අපිට අපි කාටත් සිටිය යුතු කාරණාවක් අපි හිතන්නේ මේ රේටින් කියන එක.
ඔව් ඔව් අනිවාර්යයෙන්.
ඒක රේටින් කියන ගන්නේ මේ හිතන්න ඕනේ.
ඔව්.
අපේ සංස්කෘතිය ගැන හිතන්න ඕනේ.
ඔව්.
සංස්කෘතිය ගැන හිතුවෙ හින්දා තමයි ඔය මේ අසංකයි මනෝරී මේ මෛත්‍රික මේ නානගම් නූර්ති කතා කරන්නේ. නැත්නම් වැඩක් නෑ නෝ කතා කරන්නේ පිටරට රටකින්දලා ආසන උඩගම් අපි කතා කරේ මේ තේරුම මොකද්ද? ජන සංගීතේ නේ. ඒක කරන්න හේතු වෙලා තියෙන මොකද දන්නවද? මෙහෙ උගලන් තිබුණේ සංස්කෘතික පසුබිම තුල ඔහේ හිටියත් ඒ සංස්කෘතිය අමතක කරන්න බෑ.
අනිවාර්යයෙන්ම
මේ අපි සම්බන්ධ වෙන සංස්කෘතික තියෙන ප්‍රශ්නයක්. අපි දෙගොල්ලෝ අතර මේ හැඟීම් හුමාරු කරගන්න ඥානීය හුමාරු කරගන්නේ සංස්කෘතික ගනුදෙනුවක් මේ. මිනිස්සු හිතන්නේ ගොඩක් දුරට රේටින් කියන එක, ඒ කියන්නේ වැඩිම වෙළඳ වටිනාකම කියන එක. ඒ කියන්නේ ඒක තුල නෙමෙයි තියෙන්නේ. මේක මාර අසංගේ යටින් ඇත්තරම නිහඬව මේ සම්ප්‍රදායන් තාමත් නොමරි තාමත්ම උතුම් විදියට තාමත් තියෙනවා.
ඇත්තටම මම හිතන්නේ මෙම සම්ප්‍රදායන් මෙතනින් නොනවතී ඉදිරියට ගමන් කිරීමේ වගකීතු පුද්ගලෙක් තමයි ඔබත් එක්තරා අන්දමකට ඔබ ඇතුළු අපේ ලංකාවේ සිටින අනිත් ඔබ කියා ආකාරයට රෝහණ විරසිංහ මහත්මයා ඇතුළු ඒ අනිකුත් සියලුම සංගීත අධ්‍යක්ෂකවරුන්. ඔව්. ඒක මම ඇත්තරම එතනදී මේ වචනේ ප්‍රවීණම වෙන්න අවශ්‍ය නැහැ. අපිට ආධුනිකයෙකුට වුණත් මෙම රසය තියෙනවා නම් මෙම රසය හඳුනා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඌට හෝ ඈට වුණත් පුළුවන් මෙම නෘත්‍ය නාඩගම් කලාවේ කොලම් ජන මේ කුමක හෝ වේවා අපේ අපට සෑහෙන්න දිගු ඉතිහාසයක් තියෙන මෙම සංගීත ශෛලීන් මෙතනින් නොනවත්වා ඉදිරියට ගෙන යන්න ඇත්තටම අපට හැකියාව තිබිය යුතුයි. එහෙම නේද?
ඔව් අනිවාර්යයෙන්. අපි හැකියාව තිබිය යුතුයි. අපි ඒකට කැපේ නෝ අවංගෝම.
ඔව්.
මම නම් ඒක අත්හරින්නේ නැහැ. මම මගේ ওই දම්බෙල්ලා මෑතකදී පනාමුර කුංජනාද නිර්මාණය කියලා මම පනාමුර නැති වුණු හස්තිය පිළිබඳ මම උපරායකක් කරානේ.
ඔව්.
එකකට අපි නම් මම නම් කරේ එකට මේ සිම්ෆොනික් තියෙට කියලා.
ඔව්.
මම තනිකර එකට පාදක කරගත්තේ ගැලපුම් ගියවල තියෙන නාදමාලාවයි ගජගාවන්නේ තියෙන නාදමාලාවයි. මේක කොහොමද අපිට මේ පොහසත් අනිත් සංගීත සම්ප්‍රදායන් අසුර කරගෙන යන්නේ කියන එක.
ඔව් අනිත් එක
මම කියන අසංගේ ඒක අපි බැරි.
ඔව්. ඔව්. ඔබ ඒ පැවසු ආකාරයටම ඒ වැලපුම් ගී හරි එම ගජගා ඒ ඒ සියල්ල අපිට ඇත්තම අපේ ලේවල තියෙන නාද මාලාවන් අපි කුඩා කාලේ සිටම අපිට සෑහෙන කාලයක සිට පටන්ම අපි නිතරම අහන දකින ඇහෙන උදාහරණයක් ඉදිරිය කිව්වොත් අපට දැන් දරුණැලවිලි ගීයක් කියන එක කොතරම් අපිට සමීපද? නමුත් ඒ දරුණැලවිලි ගීය කොතරම් කාලයක් ගියත් එම නාද මාලාව වෙනස් වෙන්නේ නැහනේ. එතෙන්ට අපි මයිකල් ජැක්සන් ගේ සින්දුවක් කියන්නේ නැහැ කවදාකවත් පොඩි කෙනෙක් නලවනකොට. ඉතින් එතන තමයි අපේ කම
කියන්නේ.
ඉතින් ඒ නාදමාලාවන් අඳුනා ගැනීමේ ශක්තිය තමයි මම හිතන්නේ සැහෙන වැදගත් වෙන්නේ.
ඔව්.
ඉතින් මම ඇත්තටම හිතනවා මේ සීසර් ලංකා වැඩසටහනට මේ නෘත්‍ය නාඩගම් සහ ඒ ආශ්‍රිත වෙච්ච මේ නාඩගම් නාට්‍ය සංගීත ශෛලිය පිළිබඳ මනෝරි මම හිතන්නේ කතා කරන්න අපි අද දවසේදී එකතු කරගත්ත සජීවීව එකතු කරගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයා. අපි ආදරයට කියනවා නවායියා කියලා.
ඔව් මම හිතනවා ශංක අපිට මේ වගේ පුත්කලෙක් එක මුළු දවසක් කතා කරත් අපේ සංස්කෘතිය සහ අපිට තව මොවුන්ගෙන් ලැබිය යුතු ලබා ගන්න හැකි දේවල් කොයිතරම්ද මොනතරම් වටිනාකමක් තියෙන දේවල් අපේ ජාතිකයින් හැටියට අපේ ජාතික වස්තුන් හැටියට මේවා තියෙනවද කියන එක මට හරි සතුටක් ආවා මේ කතා කරනකොට. ඔබතුමා කොළඹින් බැහැරව ඉඳගෙන මේ වගේ ඔබතුමාගේ වටිනා කාලය මේ වගේ දෙයකට වෙන් කරපු එක ගැන බොහොම සන්තෝසයි අපිට.
මොකද මේ මම කියන්න ඕනේ මම මේ අද දැන් ආවේ දලදා මාලිගාවට.
බොහොම සන්තෝසයි බොහොම සන්තෝසයි.
ඔය ගිතර ඇත්ත එක මම ඒත් ඒ වෙලාවෙත් මම කල්පනා කරන්නේ මේ නාද මාලාවේ තියෙන දේවල් ගැන මත් මේ හිත ඉන්නකොට හිත හිටියේ. ඉතින් අපි මට ඒ වෙලාවෙත් හිතුණා මේ අපේ තියෙන දවුල් අපේ තියෙන නලා කොච්චර දුර ප්‍රබලයිද අපිට වැඩ කරන්න කියන එක. අපි තාම වැඩ කරලා නැහැ කියලා මට හිතෙන්නේ ඇත්තටම.
ඇත්තටම අපේ වගකීම මං හිතන්නේ හරියටම පොඩි උදාහරණයක් ගත්තොත් අපි රෙකෝඩින් එකක් කරනවා නම් ඒ ඒ ඒ සංගීත පටිගත කිරීමේදී සංගීතඥයෙක්ගෙන් කෙරෙන්න ඕනේ යුතුකම මං හිතන්නේ නියම විදිහට ගායකයාව යොමු කරවා ගැනීම යොදවා ගැනීම මං කියන්නේ ඒ වගකීම් සියල්ල හරියට තමන්ගේ වගකීම කරගත යුතුයි කියන එක මගේ හැඟීමක් මට නම් දැනෙනවා. ඔබතුමා කියන්නේ ඒකයි. ඔබතුමා කියන්නේ ඒකයි. ඉතින් අපි තවත් දවසකදී ඔබතුමාව සම්බන්ධ කරගන්නට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මීට වැඩි දෙයක් කතා කරන්න මං හිතනවා අපිට පුළුවන් ඒක කරන්න කියලා. මොකද ඒ තරම් දැනුම් සම්භාරයක් ඔබතුමා තුල තියෙනවා. ඉතින් අපිට බොහොම සතුටුයි ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙලාවේ වටිනා කාලය අපි වෙනුවෙන් යොමු කෙරුවට. අපි වෙනුවෙන් විතරක් නෙමෙයි මේ නවසීලන්තේ පුරාම ජීවත් වෙලා සිටින ශ්‍රී ලාංකිකයින්, ලෝකේ පුරා ජීවත් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ ලංකාව තුල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයෝ ඔක්කොම එකතු වෙලා අපි ඔබතුමාට දීර්ඝායු නිරෝගී සුව සහ අපිට තව වැඩදායි විදිහට වැඩ කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි මනෝරි, මටත් හරි සතුටුයි අසංග දෙන්න අසංග දෙන්නම මේ මගෙත් එක සාකච්ඡා කිරීම නිසා මම හරි සතුටු වෙනවා. මොකද මේ මට හරි සතුටුයි මේ මාතෘකා සම්බන්ධව මගෙත් එක කතා කිරීම ගැන විශේෂයෙන්ම මම කැමත් වෙනවා. මොකද අපි කතා කළුතු කාලයක් ලෝකෙටම අපේ දේවල් අපිට කරන්න පුළුවන් ඒක මම හිතන්නේ කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.
ඔව් ඇත්තටම නවයේ දින් බොහොමත් ස්තුතියි අපිට ඔබගේ වටිනා කාලය මේකට අපේ මේ වැඩසටහනට ඔබගේ දායකත්වය ලබා දීම පිළිබඳව. ඉතින් මම හිතනවා අද දවසේ නුවර සිට කොළඹට යන අතරතුරේදී ඔබට හේවිසි නාදමාලාවෙන් අලුත් නිර්මාණයක් කරන්න ඔබට අවශ්‍ය කරන
වාසනාවේ
ශක්තිය ලැබේවා. ඒ වගේම මම සංගීත පිළිබඳ හැදෑරීමක් කරපු කෙනෙක් විදිහට මම ඔබට ප්‍රාර්ථනා කරනවා අලුත් අනු නිර්මාණයක් කරන්න ඔබට වාසනාව ශක්තිය අද දිනේදී අපගේ තෙරුවන් සරණින් ඔබට ලැබේවා කියලා. ඒ වගේම ඔබට මෙයින් ස්තුතිවන්ත වෙනවා අයියේ.
හරි හරි තැන්කියු ඔබලගෙත් සිරු නිර්මාණ කටයුතු ඒව දිනුනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සීලුම ශ්‍රී ලංකේ ජාතියේ මම අපේ රටේ හිටියේ මෙවේ ඉන්න සීලු දිනාට මේ මොහොතේ මගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ මම පුද
කරනවා. බොහොම සතුටින්මලත් අයියේ.
හරි බොහොම සතුටින්.
දැබරසන්නේ ඔබත් සමග එකතුනේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ. ඉතින් මනෝරි, නෘත්‍ය සහ නාටකම් අපි නාටකම් පිළිබඳ කතා කරමින් ඉන්නකොට පොදුවේ නාටකම් සහ නෘත්‍ය සංගීතය පිළිබඳ වැදගත් කරුණු අපි දැනගත්තා. ඉතින් ඇත්තරම මම කැමති ලංකාවේ නෘත්‍ය ගැන කතා කරනකොට මේ නෘත්‍ය වල ආරම්භය කොහොමද කියලා කියන්න. ඇත්තටම නවරත්නගම ගේ ශිල්පීනුත් පෙවසුවා පර්සියානු ආභාෂය අපට තියෙනවා කියලා. ඒ කියන්නේ පර්සියන් තියටර් කියලා නාට්‍ය කණ්ඩායම් සිටියා. ඒ පර්සියන් තියටර් කියන නාට්‍ය කණ්ඩායම් වල ලංකාවට ආවට පස්සේ ඔවුන්ගෙන් ගත්තු දේවල් තමයි එම නෘත්‍ය කියලා අපි හඳුනාගත්තේ. ඇත්තටම එතකොට අමතක කරන්න බැරි ප්‍රසිද්ධම පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. සීදොන් බස්තියන්. සීදොන් බස්තියන් තමයි ලංකාවේ නෘත්‍ය නාට්‍ය ශෛලිය ආරම්භ කරේ. ඔව්, ආරම්භ කරපු එම නෘත්‍ය ශිල්පය, නාට්‍ය ශිල්පය වැඩිදුරටත් උපවත් කරේ ජෝන් ද සිල්වා සහ චාල්ස් ඩයස්. එතකොට ජෝන් ද සිල්වා ගැන කතා කරොත් අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඔබ දන්න බොහොමයක් නෘත්‍ය ගීත ඔබ නොදන්නවා වුණාට නිර්මාණය වුණේ ජෝන් ද සිල්වා මහත්මයාගේ බොහොමයක් නෘත්‍ය ගීතවල. ඇත්තරම ශ්‍රී සංගබෝ ඔබ දන්නවද? ශ්‍රී සංගබෝ 1903 දී නිර්මාණය වුණු නෘත්‍ය නාට්‍ය. වසර 100කටත් එහා තියෙන අතීතයක් තියෙන නාට්‍යයක්.
තවදටත් අපි ඒව ගැන රස විඳිනවා නේද?
අනිවාර්යයෙන්ම.
මම හිතන්නේ උසස් අධ්‍යාපනයේ තුල ඉගෙන ගන්න ගොඩක් දේවල් පිළිබඳව.
උසස් අධ්‍යාපන A-level music වලට සහ
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තුල.
ඔව්. ඒ වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ, දේවානම් පියතිස්ස, විහාර මහදේවී, දුටුගැමුණු මේ ආකාරයෙන් බොහොමයක්ම නෘත්‍ය නාට්‍ය නිෂ්පාදනය කරපු කෙනෙක් තමයි ජෝන් ද සිල්වා මහත්මයා. ඒ වගේම අපට අමතක කරන්න බැරි එක සංදිස්ථානයක් මෙව නාඩගම් මහා නෘත්‍ය කලාවේ තියෙනවා. මොනෝරි ඔබ අහලා තියෙනවා මහාචාර්ය දිරිවි සරච්චන්ද්‍ර එතුමානන්ගේ ප්‍රසිද්ධම සංදිස්ථානයක් වුණු අපේ එක නාට්‍යයක් තියෙනවා මනමේ. ඔබ දන්නවද ඇයි කියලා? මනමේ කියන්නේ මුල් කාලයේදී නාඩගමක්. නමුත් ලංකාවේ නාඩගම් සහ නෘත්‍ය කියන අතරමැද තිබුණු තවත් එක නාට්‍යයක් තමයි නෘත්‍ය කියන්නේ මනමේ
කියන්නේ.
ඒ කියන්නේ මනමේ නාඩගමක් තියෙනවා, මනමේ නෘත්‍යයක් තියෙනවා. නමුත් පසු කාලිනව මනමේ නව නාටකයක් තියෙනවා. ඉතින් ඇත්තටම මනමේ කියන්නේ මෙම කොටස් තුනම ස්පර්ශ කරපු නාට්‍යයක්.
ඔව්, නෘත්‍ය තුල අපි දැක්කේ ගොඩක්ම සංගීතය අර ඉන්දියානු ආභාෂයෙන් මිදිලා අනිත් පර්සියානු ආභාෂයෙන් පෝෂණය වෙච්ච සංගීතයකුත් එක්ක දැකපු දේ නෘත්‍ය කියන්නේ. එතකොට මිනිසුන්ට ඒක රසවිඳින්න පුළුවන්කම තිබුණා අර මුලින් නාඩගම රසවින්දාට වඩා වෙනස් විදිහකට. සීමා සහිත කෙටි කාලයක් තුළ පැය ගන්නක් ඇතුළත මේ නෘත්‍ය දැක බලා ගැනීමේ හැකියාව තිබුණා. ඒ වගේ වෙනස්කම් මේ නෘත්‍ය තුළ තිබුණා. එතකොට ඒ වගේ පර්ශ කරපු සංදිස්ථානයක් තමයි මෙතන මේ මනමේ නෘත්‍ය තුළ තිබුණේ.
ඒකට තවත් හේතුවක් වුණේ නෘත්‍ය කියන නාට්‍යයට ගොඩක්ම ආභාෂ ලැබුණේ උතුරු ඉන්දියානු සංගීතයෙන්. මොකද අපි දන්න උතුරු ඉන්දියානු සංගීතය කියන්නේ රාගධාරී
උර්දු සම්බන්ධව.
ඔව්, ඒ වගේම ගොඩක්ම රාගාශ්‍රිත
ගීත.
එතකොට ඔවුන් ප්‍රධානම අවනද්ද භාණ්ඩ විදිහට තබ්ලාව යොදාගත්තා. ඉතින් අපි සංසන්දනයක් කරොත් නාඩගම් වලට යොදාගත්ත මද්දලේ සහ නෘත්‍යයට යොදාගන්න තබ්ලාව මේ දෙකෙන් වඩාත්ම මිහිරි තබ්ලාව. ඉතින් මේකත් එක්තරා හේතුවක් වුණා නෘත්‍ය කියන සංගීත ශෛලිය අපේ ජනතාව අතරට ප්‍රසිද්ධ වෙන්න. ඒ වගේම ඔවුන් එතනින් නැවතුන්නේ නැහැ. ඔවුන් වයලීනය, සිතාරය, බට්නලාව මේ ආකාරයේ බොහොමයක් සංගීත භාණ්ඩ යොදාගත්තා. එයින් රාගාශ්‍රිත තනු නිර්මාණ යොදාගෙන නෘත්‍ය සංගීතය නිර්මාණය කරා. ඉතින් මේ හේතු නිසා සහ ඔබ කිව්ව ආකාරයට කෙටි කාලයක්, පැය දෙකක තුනක, දෙකක් තුනක් පමණ දික්කුණු කාලයක් ඇතුළත රඟපාන්න පුළුවන් නාට්‍ය. ඒ වගේම තමයි බොහොමයක් නාඩගම් රඟ දැක්වුවේ එලිමහන් රංගපීඨවල. රංගපීඨයේ වටේට එකතු වෙන ගොඩාක් දෙනෙකුට නරඹන්න පුළුවන්. නමුත් නෘත්‍ය එහෙම නෙමෙයි. නෘත්‍ය වේදිකාවක කරේ. එතකොට වේදිකාව ඉදිරිපස සිටගෙන තමයි ඔවුන් මේක නරඹන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපේ ජනතාවට අලුත් අත්දැකීමක්.
අලුත් සීමා සාහිත්‍ය පිරිසකට, ඒ කියන්නේ ඒ චරිත එට අනුකූල වෙච්ච ඇඳුම් නිර්මාණ, ඒ හැමදේම වෙනස්කම් මේවා තුල තිබුණා. ඒක අලුත් දෙයක් වුණා අපේ
අයට. තවත් හේතුවක් තියෙනවා. සියලුම නාඩගම් වල, සියලුම කියන්නේ බොහොමයක් නාඩගම් වල ප්‍රධාන වශයෙන්ම චරිත කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට පොතේ ගුරා, බහුබූතයා, සෙල්ලම් ළමා, පණිවිඩකරු, බොහොමයක්ම නාඩගම් වල මේ චරිත තමයි ඉදිරි අපිට පේන්නේ.
ඒකාකාරී චරිත.
ඒකාකාරී චරිත. නමුත් නෘත්‍යවල මෙහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. නෘත්‍යවල තිබුණේ එම නාට්‍යයට අදාළ චරිත පමණයි. එක් නෘත්‍ය නාට්‍යයකින් තවත් නෘත්‍ය නාට්‍යයකට යනකොට එම චරිත නෙමෙයි
තියෙන්නේ.
සම්පූර්ණයෙන්ම වෙනස්. අදහස වෙනස්, සංගීතය වෙනස්, ඇඳුම ආයිත්තම් සියල්ලම වෙනස්. සියලුම අපි කියනවා ඩෙකරේෂන්, ස්ටේජ් සෙටින්ග්ස්, ඒව පවා ගොඩක් දේවල් තිබුණා. ඉතින් මෙන්න මේ සිත් ඇදගන්නා සුළු භාවය නිසා, ඒ වගේම කර්ණරසායන සංගීත ශෛලියක් භාවිත කරපු නිසා මෙම නෘත්‍ය ශෛලිය කියන එක ලංකාවේ බොහොමත් ප්‍රසිද්ධ වුණා. පසු කාලීනව නාඩගම් කලාව අභිභවානුර්තිය ආවා. නාඩගම් කලාව ක්‍රමක්‍රමින් පසුබැස.
ඒත් එක්කම නෘත්‍ය ඉදිරියට දියුණු වෙමින් පවතින අවස්ථාවක් තමයි අපි අද දකින්නේ නව නාට්‍ය හැටියට. ඔබ දක්වපු ඔබ මේ වසර 25ක 30ක කාලයක් තුල ඔබ දැක්කා මේ එදිනදා ජීවිතයේ තියෙන ගැටලු, ප්‍රායෝගික ගැටලු වේදිකාවට ගෙනාවේ කොයි විදිහෙද කියලා. ඒ ගෙනාපු දේවල් තමයි, ඒ විදිහට වේදිකාවට ගෙනාපු දේවල් තමයි නව නාට්‍ය හැටියට අපි දැක්කේ. ඒ හැම දෙයකම, ඒ නව නාට්‍ය මොන විදිහට නිර්මාණය වුණත්, ඒ හැම දෙයක්ම අර අපි මුලින් දැකපු නෘත්‍යයේ පසුබිම, ඒ හැම දෙයකම තිබුණා. හැබැයි ඒක නෘත්‍ය නෙමෙයි. අපි අතර තව ඉදිරියට කතා කරනකොට, කතා කරන්නට මත්තෙන් නැවත අපි
නැවතත් ගීතයක් අහමු. මේ ගීතය නෘත්‍ය ආරම්භ වුණු එම සි දොන් බස්තියන් මහතා නිර්මාණ කරපු දිව්‍ය කුසුම කියන නෘත්‍යයෙන් ගීතයක්.
ඔව්, මෙයක් මං හිතන්නේ මූලිකම අනුවාදනයක් අපිට ගන්න තියෙන. මං හිතන්නේ ඔබට හොයා ගන්නට අපහසු.
ඔව්, මම හිතන්නේ මෙම ගීතයත් ඔබ හොඳින්ම දන්න ගීතයක්. අපි අහලා බලමු.
සකහර බලනි මම අද්දො මරතේ ලක්ෂණ ගැලු, අද්දො මරතේ ලක්ෂණ ගැලු, හේ අපදේශසේ ගොසෙන මාලිකට මම පත්පවති කේ රූපේ හා, ගොසෙන මාලිකට මම පත්පවති කේ රූපේ. से दान जय से बहुम भांग रगेला, जन्म दे से वान जय से बहुम भांग रगेला, एतो मेरा ते लक्षण गेनु, एतो मेरा ते लक्षण गेनु, ये अपदेश से गुसिन मारी गेटा පතවති ගේ රූපේ. සත්තයි සත්තයි රූපේගේ ලක්ෂණ නතුවා, සත්තයි සත්තයි රූපේගේ ලක්ෂණ නතුවා, ගොසින මාලිකට මම පත්පවති ගේ රූපේ හා, ගොසින මාලිකට මම පත්පවති ගේ රූපේ, කැසින් බලන් රූපේ ගේ සකහර බලමි මම, සින මාලිකට මම පත්මවති ගේ රූපේ හා, සින මාලිකට මම පත්මවති ගේ රූපේ. මන්දව පතනා එංගලන්ත නමින් යුතුවිවිලා.
මනෝරි, මම ඔබට ඉස්සෙල්ලා පැවසුවා, ඇයි නෘත්‍ය ගීත අපේ ජනතාව අතර වඩාත් ප්‍රචලිතුනේ කියලා. මං හිතන්නේ ඉස්සෙල්ලා අපි ඒ වාදනය කරපු එම ගීතය, ඒ සීදොන් බස්තියන් මහතාගේ දිව්‍ය කුසුම නෘත්‍ය ආපු ගොසින මාලිගයට අපට පේන්නේ නැති බොහොමයක් සංගීත බණ්ඩ වර්ධනය කරා. ඒ වගේම අපි කෙටියෙන් කියනනම් අපේ ඇඟට දැනෙන රිද්මයක්, ඒ වගේම ඉතාමත් කන්කලු හාමෝනියම් වාදනයක් සර්පනා වාදනයක්. ඉතින් මෙන්න මේවා තමයි අපි උතුරු ඉන්දියානු සංගීත ආභාෂය කියලා අපි නෘත්‍ය වලින් එළියට ගත්තේ. ඉතින් ඇත්තටම නාඩගම් වල මෙම බොහොමයක් නාඩගම් ගීත වල මෙම කර්ණ රසායන සංගීත නව නිර්මාණ නාද නිර්මාණයක් තිබුණ නැහැ, නාද මලාවන් තිබුණ නැහැ. ඉතින් මේවා තමයි ඇත්තටම නෘත්‍ය කියලා අපි හඳුනාගත්තේ. ඇත්තටම පසු කාලීනව මිනිසු නෘත්‍ය බලන්න ගියේ නාට්‍ය බලන්න නෙමෙයි, ගීත අහන්න.
ඔව්. ඒක වඩාත්ම මම හිතන්නේ කතා කරලා තිබුණා මේ ජෝන්ද සිල්වා මහතාගේ නාට්‍ය තුල. ජෝන්ද සිල්වා මහතාගේ නාට්‍ය තුල කතාවට වැඩිය මොකද මම එක තැනකදී හැව්වා මේ සුනිල් ආරියරත්න මහත්මයා සාකච්ඡාවකදී කතා කරනවා මම අහලා තියෙනවා මේ ජෝන්ද සිල්වා මහතාගේ නාට්‍ය තුල මිනිසුන්ගේ වැඩිපුරම සින්දු අහන්න කියලා. ඒ ගීත අහන්න කියලා. මොකද බොහොම ගීත රසයෙන් යුක්ත නාට්‍ය තමයි ජෝන්ද සිල්වා මහතා නිර්මාණය කරේ.
ඔව්. ඇත්තටම මම අහලා තියෙන විදිහට ජෝන්ද සිල්වා මහතාගේ රාමායනේ කියන නෘත්‍ය ගීත 62ක්
තියෙනවා.
ඔව්. අපි කැමති ඔබට මේ වැඩසටහන අවසානයේදී රාමායනේ නෘත්‍යෙන් ගීතයක් ඔබට ප්‍රචාරය කරවන්න. අපි අහලා බලමු මේ ගීතය.
අපිට කාල වේලාවත් පොඩක් හරස් වෙනවා. මොකද පැයක කාලය කියන්නේ ඇත්තටම ගිලිලා යන කාලයක් අපිට තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා අපිට ඔබට කියන්නට. මෙතනදී සමා වෙන්න අපිට කාලය ඉඩ හදා ගන්න අපහසු වුණාට ඔක්කොම කියන්න. තවත් දවසකදී ඔබේ පියසට ඇවිල්ලා අපි මේ වගේම දෙයක් පණිවිඩයක් කියන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අශංක දෙනියගේ මගේ සොහියුරත් මම මනෝරි දැරණීගලත් ඔබට සුබ රාත්‍රියක් කියලා අද දිනට ප්‍රාර්ථනා කරනවා.
Oh my God. Anata kani, anasa palabini.